දරු එම්ම අලි සබ්‍රිම ඇත්තම අතුමාට මිනිත්තු දහටක කාල ඇත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මුලින්ම අද දින මෙම 55 ගැනීම සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතුමාට ස්තුතිය පළ කරන්නට ඕන. මම 2020 අගෝස්තු මාසයේදී අධිකරණ අමාත්‍යංශයේ භාර ගැනීමෙන් පස්සේ අපිට පුළුවන්කම තිබුණා කැබිනට් මණ්ඩලයට විශේෂ පත්‍රිකාවක් ඇති කරලා මේ රටේ සිදුවිය යුතු නීති ප්‍රතිසංස්කරණ රාශියක් පිළිබඳව කටයුතු ආරම්භ කරන්නට. ඒ කටයුතු ආරම්භ කිරීමේදී අපි ශේෂ්ඨ පහක් හඳුනාගත්තා. ලංකාවේ ඩිජිටල්කරණය කොහොමද අධිකරණයට ඉදිරිපත් කරන්නේ? ඒක පටන් අරගෙන තිබුණේ වර්තමාන අපේ අධිකරණ ඇමතුමා. එතුමා පටන් ගත්ත තැනින් නවත්තපු තැන ඉඳලා මම මේක ඉදිරියට අරගෙන ගියා. දෙවෙනි එක ලංකාවේ කොහොමද අධිකරණ ශේෂ්ඨය පුළුල් කරන්න කියන එක. ඒ සම්බන්ධයෙන් අපිට හැකියාව ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචන අධිකරණයේ ප්‍රමාණය තා විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න, අලුතින් මහේස්ත්‍රාත්වරු විශාල ප්‍රමාණයක් ඇති කරගන්න, සහ මහාධිකරණ විනිශ්චකාරවරු වැඩි කරගන්න. නමුත් අවාසනාවකට වගේ මම ඉදත් කියපු ආකාරයට අපි බලාපොරොත්තු නොවුණු සහ අපිට අදහාගත නොහැකි මහත් දැවැන්ත මූල්‍ය ප්‍රශ්නයක් හේතු කොටගෙන ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩ්‍රයිව් එක සහ ඩිජිටල්කරණය මම හිතනවා අපිට ලොකු අභියෝගයකට දැන මේ අවස්ථාවේදී මුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුරදී අපි තව වැඩකොටසක් කරා. ඒ තමයි ලංකාවේ සිටින සියලුම දක්ෂ විශිෂ්ට නීතිඥවරු ශේෂ්ත්‍රයට සම්බන්ධ වීතිඥවරු සම්බන්ධ කරගෙන ලංකාවේ තිබෙන විවිධ නීතීන් පිළිබඳව සමාලෝචනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට මට හැකියාව ලැබුණා. එයිදී අපි විශේෂයෙන්ම අනුකමිටු තුනක් පත් කරා. ඒ අනුකමිටු තුන තමයි සිවිල් නීතිය පිළිබඳ අනුකමිටුව, වාණිජ නීතිය පිළිබඳ අනුකමිටුව සහ අපරාධ නීතිය පිළිබඳ අනුකමිටුව. ඒකෙන් අපිට එක දෙයක් කරගන්න හැකියාව ලැබුණා. වැදගත් රටට වැදගත් කටයුතු වලදී මුදල් අමතක කරලා දාලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්නට විශාල පිරිසක් ලෑස්ති වෙලා ඉන්නවයි කියන එක අපිට පෙනුණා. ඒ අනුවට අපි හැකියාව ලැබුණා ඒ ශේෂ්ත්‍රවල ඉන්න ප්‍රවීණයෝ අරගෙන ඔවුන් හරහා මෙම විවිධ ශේෂ්ත්‍රවල සිදිය යුතු වෙනස්කම් පිළිබඳව අපිට දැනගන්නට. ඇත්ත වශයෙන්ම මම ඒ කැබිනට් අධිකරණ අමැතිවරයා වශයෙන් කැබිනට් එකේ ඉන්නකොට කැබිනට් පත්‍රිකා 77කට පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණා මේ විවිධ නීතිවල සංශෝධන ගෙන එන්නට. නමුත් මේකෙන් ඉගෙන ගන්න ඕන එක දෙයක් තමයි අපි එක විදියකට මහන්සි වෙලා වැඩ කරනවා නම් ඉතපුවගම අධිකරණ ඇමතුමා කරපු දේවල් හොඳ නම් අපි එතනින් අදරගෙන යන්නට ඕන. ඒක තමයි මම කරේ. මම ස්තුතිවන්ත වෙනවා ගරු අධිකරණ ඇමතුමා, මගේ ගුරුතුමා විශාල මහන්සියක් අරගෙන අපි කරපු දේ තවදුරට ඉදිරියට අරගෙන යන එක. මේකේ අවසාන වශයෙන් මේකේ ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ මේ රටේ මහජනතාවට. මම හිතනවා මේක මේ විශාල ප්‍රමාණයක් නීති සංශෝධනය වෙනවා. මේ පළවෙනි රැල්ල තමයි මේ එන්නේ. මේකෙදී අපි නීති 14ක් දැනට මම එතුමා දැනටමත් ඉදිරිපත් කරනවා දෙවන වර කියවීම සඳහා. පහක් අද ගන්නවා, ඊළඟ මාසයේ වෙනකොට තව 7ක් විතර ගන්නවා. ඒ අනුව මම හිතනවා නීති ශේෂ්ත්‍රයේ සත වර්ෂයකට වැඩි කාලයක් නොසිදු වෙච්ච දැවැන්ත පරිවර්තනයක් නීතිය පැත්තෙන් අපිට සිද්ධ වෙනවා. ඒක කිරීම සඳහා අපිට ප්‍රයෝගී වුණා. ඒකයි මම හිතුවේ මගේ යුතුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් යොදවගෙන. සමහර මීටින්ස් පටන් ගත්තම උදේ 8ට ගරු නියෝජ්‍ය කතානායකතුමනි රෑ 10 වෙනකන් වැඩ කරපු සමහර නීතිඥවරු හිටියා. ඔවුන් විවිධ ශේෂ්ත්‍රවල මම හිතනවා අපි ශේෂ්ත්‍ර රාශිය ස්මෝල් ක්ලේම් කෝට් කියලා අපි ලංකාවට සුළු හිමිකම් අධිකරණයක් හඳුන්වලා දෙන්නට කටයුතු කරගෙන තියෙනවා. ඒ අරුණාම අපි දන්නවා මෙතෙක් ගිය සතියේ ගරු අධිකරණ ඇමතුමා අවසාන බිල් එක ඉදිරිපත් කරලා කැබිනට් එකට අවසරය ගත්තා. බදු පදනම් මත ලබා ගත්ත දේපළද මිනිස්සු බදු දෙන්නේ නැහැ. බදු දෙන්නේ නැහැ අපසු ගන්න බැරි හින්දා. අපි අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරගෙන ඉන්නවා. ඒකට වෙනම නීතිය සම්පතන වෙනවා. අපේ විවාහ නීතිය යල් පැන ගිහිල්ලා තියෙනවා. ඒකට අලුත් නීතියක් ගේනවා. පිටරට විවාහ දික්කසාද වෙච්චා ලංකාවේ ඇවිල්ලා ආයෙ දික්කසාද වෙන්න ඕනේ. ඒ නීතිය සංශෝධනය වෙන්න අපි කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අනුව සියලුම ශේෂ්ඨ හරහා ශේෂ්ඨ 80ක පමණ අපි විශාල වැඩ කොටසක් අපේ නීතිඥවරුන්ගේ ස්වේච්ඡා උත්සාහයෙන්ද කරගන්න පුළුවන් වුණා. මම කියන්නට මගේ යුතුකමක් තියෙනවා. ඒ කමිටුවල වැඩ කරපු නීතිඥවරුන් කීප දෙනා පිළිබඳව අපේ ප්‍රණාමය පුද කරන්නට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් කමිටියේ යුආඩ් සිල්වා මහත්මයා සභාපති ධූරත්වය දරුවා, එතුමාගේ සහය දැක්වුවා සමිත් ෆර්නැන්ඩෝ මහත්මයා. ඩිජිටල් කරණය පිළිබඳව කමිටුවේ ජනාධිපති නීතිඥ නවීන් මාරපණ මහත්මයා කටයුතු කරා. එතුමත් එක්ක විශාල කණ්ඩායමක් හිටියා. ඔහුගේ සහයට හිටියා රුවන්ත කුරේ මහත්මයා. සිවිල් නීතිය පිළිබඳව සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා එකතු වෙලා කටයුතු කරපු ඒ කමිටුවේ සභාපතිවරයා හැටියට ලසිත කණුවනාරච්චි මැතිතුමා හිටියා. එතුමාට සහය දැක්වුවා සංජීව දසනායක නීතිඥවරයා ඇතුළු ඔවුන්ගේ කණ්ඩායම. සිවිල් නීතිය එතකොට වාණිජ නීතිය කළමනාකරණය කිරීම සඳහා වූ කමිටුවක් අපි පත් කරා. ඒකේ නායකත්වය දැරුවේ කෞශල්‍ය නවරත්න නීතිඥ මහත්මයා. එතුමාට සහය දැක්වුවා ශහන් ගුණවර්ධන සහ නිශාන් ප්‍රේමතිරත්න මහත්වරු. ඔවුන් සමග වෙනම කණ්ඩායමක් හිටියා. ඒ අරුණාම ක්‍රිමිනල් නීතිය කොට්ටාසේ ශවීන්ද්‍ර ෆර්නැන්ඩෝ අපේ ජනාධිපති නීතිඥ මහත්මයාත්, මේ පාර්ලිමේන්තුවේ සිටින අපේ ජයන්ත මැතිතුමත් ජනාධිපති නීතිඥවරු, ඒත් එක්කම අපිට උදව් කරපු අනිත් ළමයා අනිත් නීතිඥ මහත්මයා තමයි සංජිත් සේනානායක මහත්මයා. ඒ සියලු දෙනා එකතු වෙලා ශාල වැඩ කොටසක් කරලා යෝජනා කරලා තියෙනවා අපිට මොන නීතියද සංශෝධනය කළ යුත්තේ. ඔවුන් එතනින් නැවතුනේ නැහැ. ඒ නීතිය ඩ්‍රාෆ්ට් කරලම නීති කෙටුම්පත් සම්පාදකතුමන්ලාට ඉදිරිපත් කරා. මම ස්තුතිවන්ත වෙන්නට ඕන ඒ කාලය තුළ නීති කෙටුම්පත් සම්පාදකවරයා ගරු නීතිපතිතුමා විශේෂ උනන්දුවක් දක්වලා විවිධ නිලධාරීන් එකට සම්බන්ධ කරලා මේ සම්පූර්ණ කාර්යයටම උදව් කරා. එහෙනම් මම හිතනවා අපිට ඊළඟ මාස 6 ඇතුළතදී ඒ සියලු දෙනාගේම දැඩි කැපවීම, උන්ගේ උත්සාහය, උන්ගේ කාලය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට අරගෙන අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන ඒ නීති අදට අපිට ගේන්නට හැකියාව තියේ කියලා. අද දින අපි නීති පහක් ඉදිරිපත් කරලා තියෙනවා ගරු විවාදය සඳහා. ඉදිරියේදී නීති රාශියක් එන්නිට තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරපු ආකාරයට ඒ සියලු නීතිීන් සඳහා කටයුතු කරපු ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ඒ වාර්තා ටික මම සභාගත කරනවා. විශේෂයෙන්ම සිවිල් නීතිය, ක්‍රිමිනල් අපරාධ නීතිය හා වාණිජ නීති කමිටු විසින් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ඔවුන්ගේ නම් හැමෝම සඳහන් වෙනවා. මේට සම්බන්ධ වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරු, අභ්‍යාචනාධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරු, ලංකාවේ නමගිය විශිෂ්ටතම ජනාධිපති නීතිඥවරු, තරුණ නීතිඥවරු, විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරු, මහාචාර්යවරු. ඒකෙන් අදහස් කරන්නේ අපි ක්‍රමවේදයක් ඉදිරිපත් කරොත්, අපිට ඕනකමක් තිබුණොත් මිනිස්සු අපිට එකතු වෙලා මේ සඳහා සහයෝගය දැක්වීම සඳහා කැමැත්තෙන් ඉන්නවයි කියන එක. ඉතින් මේ ක්‍රමවේදය අපිට කරන්නට සිද්ධ වුණේ අපි තේරුම් ගත්තා අපිට තියෙන සීමිත සම්පත් එක්ක, විශේෂයෙන්ම ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එකේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ තියෙන සීමිත සම්පත් එක්ක ඔවුන් ඉතාමත්ම විශාල පීඩනයකින් වැඩ කරන්නේ. අපි ඔවුන් එක්ක එකතු වෙලා ඔවුන්ට උදව් කරන්න සඳහා මේ නීතිඥ කණ්ඩායම ලබා දුන්නේ. අපිට විශේෂ අවස්ථාවක් ලබා දුන්නා, උදව්වක් ලබා දුන්නා නීතිපති දෙපාර්තමේන්තුව. මේ නිසා මම මීට වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මට තවත් වැදගත් සාකච්ඡාවකට යන්න තියෙන හින්දා නියෝජ්‍ය කතානායකතුමනි ඒ කාලය වෙන කාට හරි දෙන්න පුළුවන්. නැවතවතාවක් මම කරු අධිකරණ ඇමතුමාට අගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරන අතරතුර දීම අපි ඉදිරියටත් මේ සියලු නීතීන් හැකී ඉක්මනින් ගෙනල්ලා මේ ශේෂ්ත්‍රය අපිට කරන්න පුළුවන් වෙනස කිරීම සඳහා දායක වීමට යම් ආකාරයකින් මටත් අවස්ථාවක් ලැබීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා. ඒට උනන්දු කරපු සහ යම් ආකාරයකින් උදව් කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු ආචාර්ය හර ඔබතුමාට බොහොම ස්තුතියි. හරණ අමරසූරිය මැතිණිය ඔබතුමියට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. නීතිය තුල තියෙන නීතිය අලුත් විය යුතුත් ඒවා තුල තියෙන හිඩැස් ආමන්ත්‍රණය කිරීමට ගන්න ගත යුතු පියවර පිළිවෙලට අපේ සහ විය යුතු දෙයක් හැටියට අපි බාර ගන්න අතර I just want to note that there's one bill which was supposed to be amended, which was presented for amendment, this poisons, opium and dangerous drugs bill which has not been tabled today, but which perhaps will be taken up later. If it's still undergoing review, I want to draw your attention, Honourable Minister, to certain provisions in the bill which are extremely dangerous and very worrying. There are many issues with that bill that need to be addressed. However, there's one area in particular that I would like to draw your attention to, and that is with regard to compulsory rehabilitation. That has been included in that bill, which has not been presented today, but if it's being taken up, please make note of this, that these areas should also be paid attention to. As you know, drug rehabilitation for drug addiction is an area of specialized concerns, which has a lot to do with health, mental health, and also socio-economic conditions. And compulsory rehabilitation is a concept which is extremely controversial, and in this bill it was proposed that even children under 18 years who are arrested under certain conditions should be sent for compulsory rehabilitation. If this bill is going to be presented, I urge you to take a serious look at that section on compulsory rehabilitation, because it is not something that is in line with international standards of human rights or treatment of drug addiction. I think the point is that the concepts that have been included in this bill, I think, point to a larger problem of law and order, of justice in this country, and particularly about how we consider things like crime, punishment, and rehabilitation. This also links, I think, to the fact that right now we are probably facing one of the most damaging international indictments on the country in terms of what happened in Geneva recently. We will have to acknowledge the fact that internationally also we are at the lowest ebb today when we consider how we are being considered with regard to important issues like law and order, democracy and justice. While we the minister also today when he spoke talked about the fact that we are caught in a web of international global politics, and that's true. I mean, I think there's no denying the fact that human rights regimes, human rights institutions work within that international order, and that those agendas will always come into play. As sovereign countries, we need to know how to position ourselves, taking into account that reality. And the fact of the matter is, it is not the international global context that has brought about these problems for our country, but the practices of our own governments. For several years, serially, we have failed, as the governments have failed, to put in place trustworthy and acceptable mechanisms for accountability and ensuring justice in this country. That is why we are constantly and consistently subject to these kinds of indictments by the international human rights community. More than the international human rights community, our concern should be with the way in which citizens of this country no longer have any trust or faith in this system. We keep talking about domestic mechanisms, but it is a fact that today domestic mechanisms are completely untrustworthy or not acceptable to citizens of this country. Although the Minister for Foreign Affairs in Geneva spoke about how the right, for example, the right to free expression is sacrosanct, I actually looked up the specific meaning of that term, sacrosanct, and it means something that is sacred, something that is holy. I think ever since this president was voted into power by this parliament by 133 members, we can see how sacrosanct that right to free expression has been. In fact, just yesterday, we saw how sacrosanct this government considers the right to free expression is. 7 student activists have been arrested just yesterday for attempting to express themselves. There are two student activists held under the Prevention of Terrorism Act. Ever since, for the last couple of months, no person, no citizen of this country who tried to express themselves have been allowed to do so without being attacked by the police. These are the reasons why we are facing the kinds of condemnation internationally today in the midst of an economic crisis where on the one hand we are going around with a begging bowl expecting the international community to bail us out. So the fact of the matter is that citizens of this country have no trust, no faith in the ability of this government to deliver justice, to uphold law and order, or to ensure ensure democracy. The feeling amongst the citizens of this country is that the system of law and order or democratic institutions are just there in name and are there to protect the powerful, to protect the government, and to protect a very violent and corrupt government. They are certainly not there to protect the citizens of this country. That's the feeling that the majority of citizens of Sri Lanka have, that they are upholding, that the law and order system in this country is actually upholding a corrupt and violent regime and is not there to deliver justice to the people of this country. And that's ultimately the aim or the reason for us to have law and order, for us to have a system of justice in this country, is to see how those systems can deliver justice to the citizens of this country and not just to the powerful and not just to those who are part of government. So any justice system needs to think about how punishment must be objective, must be reasonable, must be proportionate, how legal decisions should be implemented through unbiased procedures. And this is exactly what is lacking in our systems of law and order and justice in the country right now. So in that, such a context... So it is in that context that we are facing the condemnation of the international community at a moment when we are seeking their help to resolve a very critical economic crisis. So establishing that trust is one of the conditions for establishing political stability in this country. And as long as we are unable to do that, we will not be able to intervene to resolve the very serious economic problems that we are currently facing. Thank you very much.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි කතා කරන්නේ මේ විවිධ වංචා පිළිබඳ සහ ඒවා වළක්වා ගන්නට පුළුවන් විදිහේ ඒ තිබෙන අනපනත් තවදුරටත් සංශෝධනය කරලා තවදුරටත් ඒ වංචා කරන අයට යම්කිසි බාධාවක් නැත්නම් යම්කිසි දෙයක් ඇති කරන්න. අත වශයෙන් කියනවා නම් මේ වර්තමාන සංශෝධන කරන්නට මහන්සි වෙච්ච අපේ වර්තමාන අධිකරණ ඇමතිතුමාටත් ඒ වගේම හිටපු අධිකරණ ඇමති අලි සම්බ්‍රි මැතිතුමාටත් ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉතා විශාල කැපවීමක් සහ කාලය ශ්‍රමය වැය කළ ඒ නීතිඥ සිවිලු මහතුරුන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ රට ධර්මද්වීපයක් කියලා තමයි අපි කියන්නේ. අපිට හොඳ ඉතිහාසයක් තියෙන රටක් මේක. ඒ වගේම තමයි අපේ රටේ තාම ශීලාචාර මිනිසු හිටියා. ආගන්තුක සත්කාරය පිළිබඳව අපි මං හිතන්නේ ලෝකයේ ඉතාම වැදගත් ස්ථානයක් අපි ගත්තා. ඒ වගේම තමයි සතුරෙක් වුණත් අපේ නිවසට ආවම සංග්‍රහ කරලා යන විදිහේ සිරිතක් අපේ රටේ තිබ්බා. අපි අහලා තියෙනවා මීට අවුරුදු 100කට 200කට ඉස්සෙල්ලා මේ රටේ රූමත් කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු දුටුව දක්වා නිරුපද්‍රිතව ගමන් කරන්න පුළුවන් අවස්ථාවක් ඒ වගේ තත්ත්වයක් රටේ තිබ්බයි කියලා. නිල්මැණික කෙසේ වෙතත් කාන්තාවන්ට ඒ වගේ ඉතාම විශාල ආරක්ෂාවක් අපේ රටේ තිබ්බා. නමුත් අපි දන්නවා අද වෙනකොට අපිට කුඩා දරුවෙක්වත් එහෙම නැත්නම් මහලු කාන්තාවකටවත් තනියෙන් ගමන් කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණේ ඇයි? අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ ලෝකේ අපරාධ සහ වංචා අඩු කරන නම් යම් කිසි ධර්මතා දෙකක් තියෙනවා කියලා. ඒක තමයි හිරිසා ඔත්තප්ප. ඒ කියන්නේ හිරිසා ඔත්තප්. ඒ කියන්නේ ලැජ්ජාව සහ බය. පව් කරන්න අපරාධයක් කරන්න වංචාවක් කරන්න පව මේ බය වෙනවා නම් වංචාවක් කරන්න ලැජ්ජා වෙනවා නම් ඒකට තමයි හිරි ඔත්තප් කියන්නේ. අනේ ඒ දෙක සමාජයක ඇති වුණොත් බොහෝ දුරට අපිට වංචා හොරකම් මේ වංචා වගේ දේවල් අපිට ඇති කරන්න පුළුවන්. අත වශයෙන්ම ඒ දේ සිදුවෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අපේ ඉතිහාසය ගත්තාම පන්සලෙන් තමයි මේ දේ සිදුවෙන්නේ. මොකද එදා පන්සල සමග බද්ධ වෙලා තිබ්බා අපේ ගැමියා. අපිට මට මතකයි ජේ.බී. දිසානායක මහාචාර්යතුමා එක්තරා පොතක සඳහන් කරලා තියෙනවා සඳ පායා එන විට මුළු ගමම සඳෙලියෙන් නැහැවෙන්නට පටන් ගනි. සඳෙලියෙන් වඩාත්ම බබලන්නේ පන්සලේ විහෙර වහන්සේය. පන්සලට ඇදී එන බැතිමුන්කුගේ සාදු නාදයට පන්සලේ ඝණ්ඨාර නාදයත් මුසිවි වෙල්ලාය පුරා ගලා එන විට ගමත් පන්සලත් එකක්ම බවට පත් වෙනවා කියලා තමයි එතුමා කිව්වේ. නියෝජ්‍ය කතානායකතුමනි එදා ගැමියා පන්සලට ලඟුනේ ඉපදෙන්නත් කලින්. ඒ කියන්නේ ගර්භිණී මාතාවට දරුවා බිහි වෙන්න ඕන මෙන්න තියෙනකොට පන්සලේ හාමුදුරුවෝ පන්සලේ නිවසට ගිහිල්ලා තැඹිලි ගෙඩියකට අඟුලිමාල පිරිත කියලා ඒ තැඹිලි වතුර බොන්න දෙනවා. ඒ කියන්නේ පන්සලට ළඟා වුණේ ඉපදෙන්නත් කලින්. ඉපදුනාට පස්සේ දරුවා අරන් යනවා පන්සලේ පිළිම වහන්සේ ළඟට ගිහිලා ආශිර්වාද ගන්නවා. ඉඳුල් කට ගන්නකොටත් පන්සලේ හාමුදුරුව ඇවිල්ලා පිරිත් කියලා තමයි දේ කරන්නේ. අකුරු කියනකොටත් ගමේ උගතා පන්සලේ නායක හාමුදුරුව තමයි අකුරු කියවන්නේ. විවාහ වෙනකොටත් හාමුදුරුවන්ගේ ඒ පිරිත් කියලා ඒ ආශිර්වාද ලබාගෙන මහලු වෙනකොට පන්සලටම ඇදී එන ඒ ගැමියා අන්තිමට මිය ගියාට පස්සේ පාංශු කුලේ දෙනවා. මේකින්ද ඉපිදෙන්නත් කලින් තියෙන ගැමියා මැරණකම් පන්සලේ සමග සම්බන්ධ වෙලා තිබෙන නිසා තමයි හිරියොතක් ඇත්ත වශයෙන්ම ඇති වුණේ. ඒ නිසා තමයි ලැජ්ජා සබය ඇති වෙලා අපේ රටේ ඒ දවස්වල කිසිම අපරාධ බෞද්ධුට අඩු වුණේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා හිරියොතක් සම්බන්ධයෙන් උනොත් කොට්ටාස තුනක් අත්තාධිපතේය ධම්මාධිපතේ සහ ලෝකාධිපතේ කියලා. මේකෙන් අත්තාධිපතේ කියන්නේ තමාගේ තනතුර තමා උසස් තනු කර ඉන්නව නම් තමාට වැදගත් පරම්පරාවක් තියෙනවා නම් වැදගත් පවුලක් තියෙනවා නම් ඒකට අවමානයක් වෙයි කියලා බයයි සහ ලැජ්ජාවෙන් බොහෝ අය අපරාධ සහ වංචා කරන්නේ. ඒත් වගේම තමයි ලෝකාධිපති කියන්නේ ලෝකයාට මුහුණ දෙන්න තියෙන බයයි. ලෝකයාගෙන් එහෙම නැත්තම් තමා පන්සලේ නායක හාමුදුරන්ට මුහුණ දෙන්න එහෙම නැත්තම් තමාගේ පාසලට අපකීර්තියක් වෙයි කියලා බයට නැත්නම් ඒ ලැජ්ජාවට මිනිස්සු සම්පූර්ණයෙන්ම හොරකම් සහ වංචාවෙන් දුරු ඈත් වෙලා තියෙනවා. අන්තිම තමයි ධම්මාධිපතිය කියලා කියන්නේ ලෝකයේ ධර්මතාවයක් තියෙනවා හොඳ සහ නරක පිළිබඳව. අන්න ඒ ධර්මතාවය කැඩෙයි කියන බයට බොහෝ දුරට බොහෝ අය අපරාධ සහ වංචා කරන්නේ නැහැ. නමුත් ඒක සමාය තමයි අපි ඇත්ත වශයෙන්ම අපේ දරුවෝ ලැජ්ජාව සහ බයට හදන්න ඕනේ කියලා ඒ කීමනක් තියෙන එකයි. ඉතින් එහෙමනම් පාසලෙන් ඒ ලැජ්ජාව සහ බය ඇති කරන්නේ නැත්නම් දෙමව්පියෝ හිරියොතක් පෙතුව ළමයි හදන්නේ නැත්නම් ඒකටත් මං හිතන්නේ අනිවාර්ය පුහුණුවක් අපි දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ විනය හික්මීම සහ අපේ රට ගැන හැඟීමක් ඇති කරන්න, මේ ලැජ්ජා සහ බය ඇති කරන්න, නීතිය සහ නීතිය කඩකලාම් තියෙන දඬුවම් ගැන කියලා දෙන්න යම් කිසි පුහුණුවක් අපේ තරුණ පරම්පරාවට දෙන්න ඕනේ කියන එක මම මොළි ධම්ම කිව්වෙන්නේ ඒකයි. අද අප ඇත්ත වශයෙන්ම කියනවා වංචා පිළිබඳව. ඒ වගේම තමයි මේ නීති තව තවත් සංශෝධනය කරනවා. ඒ වගේම තමයි දඬුවම් ගැන කියනවා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මොනතරම් අපි නීති හැදුවත් මොනතරම් අපි දඬුවම් කළත් නීතියෙන් ගැලවෙන අය ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියනවා වංචාවක් සහ අපරාධයක් කළාට පස්සේ කොහේ ගියත් ඇත්ත වශයෙන් මේකෙන් ගැලවෙන්න බෑ. උන්වහන්සේ කියනවා නාතලික්කේන සමුජ්ජ මජ්ජේ නපද්බතානං විවරම් පවිස්ස නවිජ්ජතිසෝ ජගතිපදේසෝ යට්ටතෝ මුංචෙය පාපකම්මා. බුදුහාඳුරු කියනවා යම් කිසි වරදක් වංචාවක් අපරාධයක් කරලා අහසේ හිටියත්, ඒ වගේ තමයි මූදේ මැද හිටියත්, පර්වත කුහරක හිටියත්, ලෝකේ මොන තැනක හැංගිලා හිටියත් නීතියෙන් ගැලවුණත් කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ අපි ඕනම ආගමක් ඇදෙව්වත් අපි ඕනම ජාතියක හිටියත් මේ කර්ම නියාමයෙන් ගැලවෙන්න බෑ. ඒ දේ ගැන හොඳට අපේ සමාජය දැනුවත් වෙලා තියෙනවා නම් අපිට බොහෝ දුරට මේ වංචා සහ අත වශයෙන් අපරාධ අඩු කරන්න පුළුවන්. එම් කියලා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි වංචාව ගැන කිව්වොත් අපිට අත වශයෙන් වංචාව කියලා කියන්නේ මේ සත්‍ය ව්‍යාජ ලෙස නිරූපණය කිරීම, අසාධාරණ හෝ නීති විරෝධී ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරුමිනින් හිතා මතාම යමක් කෙනෙක් රවටනවා නම් ඒකට තමයි වංචාව කියලා කියන්නේ. ඒ වංචාවල් විවිධ වංචාවල් තියෙනවා මේ රටේ සිදුවන නැත්නම් මේ ලෝකේ සිදුවන ඒවා තමයි මුදල් වංචාව විදේශ රටවල රැකියා දෙනවා කියලා මුදල් අරගෙන ඒ මිනිසුන්ව රසියාදු කළ මිනිසුන්ගේ මුදල් කොල්ල කරනවා ඒක තමයි මුදල් වංචාව. ඒ වගේ තමයි බැංකු වංචාව තාක්ෂණික වංචා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් වංචා තියෙනවා වෙන අයගේ ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ඒකෙන් මුදල් පැහැරගන්න එක දුරකථන උපයෝගිතා වංචා ඒ වගේම තමයි ණය බදු දීමේ වංචා රජයේ ලේඛන ප්‍රතිලාභ වංචා ඒ වගේම චෙක්පත් වංචා අන්තර්ජාල පදනම් කරගත් වංචා ඒ වගේම විභාග වංචා වෙන කෙනෙකු වෙනුවෙන් පෙනී සිටලා විභාගයේ සමත් කරන ඒ වගේ වංචාවල් සහ රැකියා හෝ බදු සම්බන්ධ තියෙන වංචාවල් වගේ විවිධ වංචාවල් අපේ මේ සංග්‍රහය තියෙනවා. ඉතින් මේ වංචාවල් වැළැක්වීමේ අරමුණින් තමයි බොහෝ අනපනක් තියෙන යනපනක් තමයි දැන් මේ සංශෝධනය වෙන්නේ. අපි දන්නවා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වෙනි වගන්තිය තියෙනවා දේපල වංක ලෙස සාපරාදී ලෙස පරිහරණය කිරීම පිළිබඳ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙනවා. 389 සඳහන් වෙනවා සාපරාදී විශ්වාසය කඩ කිරීම පිළිබඳව 403 වංචා කිරීම පිළිබඳව 102 අනුබල කීම සහ 454 කූටලේකන සකස් කිරීම පිළිබඳව
ඒ වගේම
විවිධ පනත් තියෙනවා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිගණක අපරාධ පනත සහ ණය අපසු අත්පත් කිරීම. ඉතින් අත වශයෙන් කියනවා නම් අද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඉඩම් පිළිබඳ තියෙන වංචාවල. අපි දන්නවා හිඩමක් විකුණනකොට ගරුජියෝ කතානායකතුමනි ඉඩමක් විකුණනකොට විකුණුම්කරු පමණයි අසංකාරණ. එතකොට එයාට පුළුවන් අවුරුදු ගානකට පස්සේ මම වික්කේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ සිග්නේචර් එක නැත්තම් ඒ අස්සන යම් කිසි කාලයක් යනකොට තමන්ට මේ අස්සන අසංකරණීමේ කීමේ ඒ නිවැරදිව අසංකරීමට තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට රස පරීක්ෂකවරයා ඒ පිළිබඳ යම් කිසි සැකයක් මතුකළොත් අත්ත වශයෙන්ම ඒ ගැනුම් කරුවට විශාල අසාධාරණයක් වන එක නිසා තමයි මේ සංශෝධනය විශේෂයෙන් සඳහන් කළ තියෙන විකුණුම්කරු සමග සාක්ෂිකරු දෙන්නෙක් සමග නොතාරිස් කෙනෙකුත් අසංකාරණ ඕනේ. ඊට පස්සේ විකුණුම්කරුගේ මහපටැංගිල්ලේ ඇඟිලි සනකුළු තියන්න ඕනේ. මහපටැංගිල්ල දෙකම නැත්තම් කකුලේ ඇඟිල්ලක් හරි තියන්න ඕනේ. එතකොට පුළුවන් අත්ත වශයෙන්ම ඒ වංචාවෙන් බොහෝ දුරට ඒ වංචාව කරන එක අඩු කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන්නේ මේක අපරාධ නඩුවක් වෙන්නේ නැත්තේ නියෝජ්‍ය අමාත්‍යතුමනි අපරාධකදී අනෙක් අපරාධ වගේම මානසිකාංගය ඒ කියන චේතනාව චේතනාම් භික්කවේ කම්ම වදාම් කියලා දුජරන් වහන්සේ කියලා තියෙනවා. ඒ චේතනාව සහ සාවද්ද ක්‍රියාව කියන දෙකම ඔප්පු කරන්න කියපළු ඕනේ අපරාධ නඩුවක් කියන්නේ නැහැ. නමුත් මෙතෙන්දී බොහෝ දුරට මේ වගේ වංචාවලදී ඒ චේතනාව කියන එක ඔප්පු කරන්න බෑ. ඒ චේතනාව කියන ඔප්පු කරන්න බැන්ස තමයි මේක සම්පූර්ණයෙන්ම සිවිල් අධිකරණයට යන්නේ. සිවිල් අධිකරණයට ගියාට පස්සේ විශාල මුදලක් වැය කරනවා. ඒ වගේම තමයි ඔව් දීර්ඝ කාලයක් යනවා. කමුත් හානි පූර්ණේ කරන්නත් ඉතා විශාල කාලයක් යනවා. තියෙන ඒ සම්බන්ධ වුණොත් මං හිතන්නේ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දැඩි දඬුවම් මේ සම්බන්ධයෙන් ඇති කරන්න ඕනේ. එතකොට තමයි අපිට රටක් වශයෙන් මේක ධර්මද්වීපයක් කියලා කියන්න පුළුවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු හෙක්ටර් 5 මෙතුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මිනිත්තු කීයකද?
මිනිත්තු 7යි.
10 7 වුණා නේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම දැන් අද පනත් කෙටුප්පත් කීපයක් සාකච්ඡා කරන්න යෙදලා තියෙන මොහොතක ඒ වගේම මේ වෙලාවේදී තිබුණා මම හිතන්නේ අන්තර්දායක ඖෂධ සම්බන්ධව පනත් කෙටුප්පතක් ගේන්න එක ගෙනල්ලා නැහැ. ඒකට පොඩි සූදානමක් වෙලා ආවාද? මොකද වර්තමානයේ බොහොම බරපතල ප්‍රශ්න ටිකකට මුණ දෙන්න තියෙන වෙලාවක. නමුත් ඒකත් මම අවසානයේ කෙටියෙන් හරි අරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ හිටපු අමතුමා හොඳ මේ බණක් දේශනා කරා. මම ඉතාමත් වැදගත් පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි අනිත් අයටත්. හැබැයි මට හිතෙනවා ඔබතුමා මේ මැදට ඇවිල්ලා මේ පැත්තේ ඉඳලා අර පැත්ත බලලා ওই බණ හොඳට දේශනා කරා නම් ගොඩ දෙනෙක් හැදෙයි කියලා. මොකද හැදෙන්න ඕන වැඩිපුර ඉන්න කොටස ඔහි කියලායි මම හිතන්නේ. ඒ නිසා ඔබතුමා ඒ කියපු කතාව අපි ප්‍රායෝගිකව මේ මහ පොළොව මත ඉෂ්ට කරන්න පුළුවන් නම් ඉතාමත්ව වැදගත් රටකට. දැන් ඇත්තටම මෙතන දැන් වංචා වැළැක්වීම ගැන මෙතන පනත් කෙනු පතක් තියෙනවා අලුතෙන් එවපු. මෙතන ප්‍රශ්න කීපයක් ගැන අපි කතා කරමු. මොකද ඔප්පු ගැනත් තියෙනවා, නොතාරිස් ගැනත් මේ ඔක්කොම තියෙනවා, කේවියට් ගැනත් කතා කරා, මේවා ගැන කතා කරා. දැන් ඔබතුමාට විශේෂයෙන් මතක් කරන්න ඕන නියුච කතානායකතුමනි මේ හොර ඔප්පු කියන එක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයට ගත්තා. පුත්තලම දිස්ත්‍රික්කයට ගත්තාම පරණ ආණ්ඩුවේ ඉඩම් ටික හොරොප්පු හදලා ඒක දීර්ඝ වශයෙන් ඉස්සරහට ගෙනල්ලා විකුණලා ඒ තුල විශාල වංචා ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වංචා නැවත විසඳගන්නේ කොහොමද? ඒ හොරොප්පු ටික හදලා ඒක දිගින් දිගට ගියාට පස්සේ සමහරලාට හොරොප්පුව පළමෙන් හදපු එක නෙමෙයි දැන් තියෙන්නේ 10 වෙනිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 7 වෙනිය 8 වෙනිය වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට කීප දෙනෙක් අමාරුවේ දාලා බොරු කියලා ඒ අයගෙනුත් වැරදි විදියට මුදල් අරගෙන ප්‍රශ්න ගොඩක ඉන්න පුළුවන්. ඊළඟට කවුරු හරි ඒකට වෙනම සමහර වෙලාවට ඊට ඉස්සෙල්ලා බදු ගත්ත කෙනෙක් ඉන්න පුළුවන් ඒකට හොරොප්පුවක් හදලා එන්න පුළුවන්. හැබැයි මේවා ප්‍රශ්නේ අධිකරණයට ගිහලා නීතිය විසඳන්නේ කොහොමද? මේකනේ පැහැදිලි විසඳුමක් නැහැ. සමහර මන්ත්‍රීවරුත් ඉන්නවා එවැනි ආණ්ඩු ඒවා හොරොප්පු හදලා විකුණපුවා ඉන්නවා. සමහර අය ඉන්නවා ඔප්පුවේ තියෙන ඉඩම් ප්‍රමාණය අක්කර 50යි තව අක්කර 50ක් අල්ලගෙන තියෙන අය ඉන්නවා. මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒ නිසා මම හිතනවා දැන් මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ? දැන් මේක නීතියෙන් විසඳෙන්නේ නැහැ කරුවා මෙත්තබලි. මේක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේක නඩුවක් දාපුවම සමහරලාට ඒ නඩුව කියන්න ගියාම ඒ නඩුව කියන කෙනා ඊට වඩා හොඳයි බෙල්ල වල දාගන්න. මොකද ඒ නඩුවෙන් විසඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවුරුදු ගාණක් යනවා විසඳෙන්නේ. ඊළඟට සමහර ඉඩම් මේ පොදු ව්‍යාපෘති සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය ඉඩම්. ඒ ඉඩම් ටික තමයි මේ සමහර අය අල්ලගෙන විකුණන්නේ. දැන් විකුණන කෙනාට වැඩකුත් නැහැ විකුණන්නේ. සමහරලාට ඒ ගන්නගෙනත් ඒ ඉඩමෙන් ප්‍රයෝජනේ ගන්නෙත් නැහැ. සමහරලාට ඒකෙන් කරන්නේ ජාවාරමක් විතරයි. ඉතින් මේ සම්බන්ධව මේ ප්‍රශ්න ටික සම්බන්ධව යම්කිසි වැඩපුළු පිළිවෙලක් අමාත්‍යංශයකින් හදන්න පුළුවන් නම් මම හිතන එක ඉතාමත් වැදගත්. මොකද එවැනි ප්‍රශ්න රාශියක් තියෙනවා. ඊළඟට කේවියට් එක ගත්තා. සමහර අය කේවියට් දානවා හිතාමතා. කේවියට් දාලා සමහර අය බය කරලා සල්ලි ටිකත් අරගන්න. සමහර අසරණ මිනිස්සු කේවියට් එකක් දාපුවම තව ප්‍රශ්නයක් ඇත්තනේ කේවිට් එකක් දාපුවම ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් ඒ කේවිට් එක කොහොමද විසඳගන්නේ කියලා. මොකද කේවිට් එක ඕන කෙනෙකුට දාන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් එතකොට ඒ කේවිට් එක දාන එක මොකද තේරුම වෙන්නේ? දැන් කේවිට් එකට යම්කිසි හැම කෙනෙකුටම දාන්න බැරි ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි නෑ ඒක තමයි මම කියන්නේ. දැන් මේක මෙතන හැදුවට මම ඔබතුමාට කියන්නේ මේකයි. මෙතන ගෙනාවට මේක ප්‍රායෝගිකව සිද්ධ වෙයිද කියන්නේ. ප්‍රායෝගිකව සිද්ධ වෙයිද? මොකද දැන් ඇත්තටම දැන් හොරොප්පු හදපුවම මේ නීතියක් තියෙනවනේ. මේක වලපොබන් නීතියක් තියෙනවා. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක වෙයි. දැන් මෙච්චර කාලෙකට ඒව හරි විදිහට ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද ඒ ක්‍රියාත්මක වෙලා නැති සමහර වෙලාවට ඒ අධිකරණයට යන කෙනා ඒ සම්බන්ධව සියලු දේ දැනගෙන නෙමෙයි යන්නේ. සමහරලාට සමහර නීතිඥ මහතුරු සමහරලාට නොමග යවන්න පුළුවන්. සමහර වෙලාවට සමහර නීතිඥ මහතුරු ඇත්තටම ඉතාමත්ම හොඳින් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න පුළුවන්. හැබැයි කාලේ මේ කාලේ සම්බන්ධව යම්කිසි විසඳුමක් මේකට ඇතුළත් කරගලා ගේන්න පුළුවන් නම් මම හිතන්නේ එකම ඒකත් තා වැදගත් කියන එක තමයි මතක් කරන්නේ. මොකද හේතුව නැත්තම් සමහර මිනිස්සු ඉඩම් හින්දම මැරෙනවා. ඉඩම් නිසාම මැරෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලා විශේෂයෙන් ওই සම්බන්ධව බලන්න. ඒ වගේම අර මුදල් වංචා ගැනත් කතා කරා අමාත්‍යතුමා.
තව මිනිත්තු දෙකක කාලයක්
විශේෂ දෙයක් මතක් කරන්න. මේ වෙලාවේ අපි මම විදේශගත ශ්‍රී ලාංකිකයෙක්ක ගීතිකේ ලොකු කතිකාව කියදුනා. මොකද මට බාරව තියෙන්නේ ඒක විදේශගත කණ්ඩායමෙන් කතා කරන්න. දැන් සමහර අයගේ ද්‍රවිඩ අයගේ පාස්පෝර්ට් එවනවා එහෙ තානාපති කාර්යාලය හරහා මේ හදන්න. සමහර අයට අවුරුද්දක් පාස්පෝර්ට් එක යවලා නැහැ. මොකද සල්ලි දෙනකම් වෙනම යටින් සල්ලි මුදලක් දෙනකම් ඒක යවලා නැහැ. එතකොට ඒ අය ශ්‍රී ලාංකිකයෝ. ඒ අය කවදද ඊට පස්සේ ලංකාවත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්නේ? ලංකාව එක්ක කොහොමද ඉදිරි ගනුදෙනු කරන්නේ? තමුන්ගේ රට ඒගොල්ලන්. එයාට මේ රටේ අයිතිය. හැබැයි හිතාමතාම එතනම ඉඳලාම එහෙම හදනවා වැඩපිළිවෙලක්. එතනම ඉඳලා ඒක තියාගන්න. ඒ කියන්නේ තානාපති කාර්යාලයේක බාර අරන් එවද්දිම තමයි ඒ ගේම ගහන්නේ. ගේම ගහලා මෙතෙන්ට අවිල්ලා තියාගෙන මෙච්චර ගාණක් දුන්නොත් තමයි පාස්පෝර්ට් එක එවන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. අපිට ඒවා ඉදිරිකාලේ ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ වංචා ගැන කතා කරද්දී පුංචි කැලලක් මේ ඉදිරිපත් කරේ වංචා ගැන කතා කරන්න. ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ වංචාව මම දැක්කා රටක් හැටියට අපි දියුණු කරන්න ඕන විදේශගත ශ්‍රී ලාංකිකයෙක්ගෙන් අපි උදව් ඉල්ලනවා උපකාර ඉල්ලනවා ආධාර ඉල්ලනවා අපි මේ රට දියුණු කරන්න ඕන කියලා කියද්දී අපි මෙහි ක්‍රමවේදය නිසි පරිදි සකස් කළ යුතුයි කියන එක තමයි විශේෂයෙන් ඊළඟට මතක් කරන්න තියෙන්නේ. අනිත් එක තමයි මේ අන්තර්දායක ඖෂධ සම්බන්ධව ගත්තාම ඔබතුමාත් දන්නවා අද අයිස් සම්බන්ධ විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධව අද මුළු ගම් ටික ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. දැන් පුත්තලම ගත්තාම මුස්ලිම් ජනතාව ඉතා අඬනවා. සමහර දැන් අම්මල තාත්තා අඬනවා. අයිසක තරුණ දරුවෝ මේකට ඇබ්බැහි වෙලා මේවා ගලව ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේකට විධිමත් වැඩපිළිවෙලක් හදන්න ඕන මේක අද පන්ත ගෙනවත් මට සම වෙන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුනි මේක ඉදිරිපත් කරන මොකද මේකට පිළිතුරක් දෙන්න කවුරුත් නැති නිසා හැබැයි අර මම මේකට සූදානම් වෙලා ආවා එම්සි කරුණාකරණා ටිකක් ඉදිරිපත් කරන්න මම කෙටියෙන් මේක ඉදිරිපත් කරේ අද වර්තමානයේ ඊටමත බරපතල ලෙස සමාජයේ තියෙන විනාශකාරී තත්ත්වයක් මේක මේක නැති කළ යුතුමයි අපි මේක නැති කරන්නේ නැතුව එක පැත්තකින් අධ්‍යාපනයේ කඩම් වැටලා තියෙනවා රටේ අනිත් පැත්තෙන් ආර්ථික
තත්ත්වය කඩම් වැටලා තියෙනවා
බඩුමිල ඉහළ ගිහිල්ලා විනාඩියක් බඩුමිල ඉහළ ගිහිල්ලා ප්‍රශ්න ගොඩක ඉන්නවා එවැනි මොහොතක සමාජයේ තරුණකලත් මත්ද්‍රව්‍ය අරගෙන තමුන්ගේ මනස විකෘති කරගෙන ඉදිරි අනාගත ජන සමාජයේ ඉදිරි පරපුර දුර්වල පරපුරක් වුණොත් රටේ අනාගතයට මොකද වෙන්නේ ඒක ඉතා විශාල ප්‍රශ්නයක් ඒ නිසා කරුණා කරලා මුළු පාර්ලිමේන්තුවම එකට ඉඳගෙන මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි මොකද කවදා කොච්චර ඇල්ලුවත් ගිහිල්ලා බැලුවොත් ගමහස්සට මේ විස මත්ද්‍රව්‍ය ගම පුරෝගණ වෙලාගෙන අල්ලගෙන ඉන්නවා තරුණ කැල මේ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතු ඉදිරි අනාගතයේදී හරි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු මොහන් පීද සිල්ලා මැතිතුමා ගරු මහත්තුමා
අර නියෝජ්‍ය කතානායකතුමනි එතුමා සඳහන් කරපු කාරණය විෂමද්‍රව්‍ය සාබින් පිළිබඳව පනත අපි නතර කරලා නැහැ. ඒක දීර්ඝ කාලයක් තිස්සේ අදාළ අංශත් එක්ක සාකච්ඡා කරලා කෙටුම්පත් කරලා අවසන් කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. නමුත් ඒකේ යම් කිසි නීතිමය ගැටලුවක් මතුණා ඒ අතරතුරේදී ඒක නිසා ඊළඟ සභා වාරයේදී ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මද්‍රව්‍ය වේශනේ සඳහා දැනටමත් අපි කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. කාර්යසාධක බලකායක් හදලා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අරගෙන දිවයින පුරා එක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඊ උපදේශක කාරක සභාවෙදිත් මම දැනුම් දුන්නා. ඊට එක්මනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වෙන විදියට කාරක සභාවක් තේරීම් කාරක සභාවක් පත් කරලා ඒකෙන් දෙන නිර්දේශ සහ උපදෙස් අනුවත් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මහාන් පීද සිල්ල මැතිතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. ඔබතුමාට ඉතාම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු කතාකරු අධිකරණ ඇමතුමා අද මේ රටේ ජන ජීවිතයට බෙහෙවින් බලපාන පනත් කීපයක් ලේඛන ලියාපදිංචි කිරීමේ පනත ඇටෝනි බලපත්‍ර පනත වංචා වැළැක්වීමේ පනත සහ අන්තිම කැමැති පත්‍ර පනත ඒ වගේම නොටාරිස් පනත සංශෝධනය කරන්න සංශෝධිත පනත් ගණනාවක් ඉදිරිපත් කරන අවස්ථාව මම ඒ සම්බන්ධයෙන් එතුමන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ විශේෂයෙන් මම හිතන්නේ එතුමට කලින් හිටපු ගරු අධිකරණ ඇමතුමා එතුමගේ ගෝලයෙක් මම දන්න විදිහට අලි සබ්රි මැතුමාගේ කාලේ එතුමා කමිටු ගණනාවක් පත් කළා එතුමාගේ කතාවෙත් එක කිව්වා. ඉතා ප්‍රශස්ත වැඩපිළිවෙලක් කරගෙන ගියා නීති ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්. මම හිතන්නේ එතෙන්දී මම විශේෂයෙන්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන හිටපු අධිකරු ජනාධිපතිතුමා කොටාවේ රාජපක්ෂ මැතිතුමා එතුමා ලොකු ශක්තියක් ඒ වැඩපිළිවෙල ලබා දුන්නා සබ්රි ඇමතුමාට. ඒ අනුව තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක වුණේ. ඉතින් මම සබ්රි ඇමතුමා ඒ කරගෙන ගිය වැඩකොටස ඉතාම ඉහලින් ඊටත් වඩා හොඳට කරගෙන යාම සම්බන්ධයෙන් අපේ අධිකරණ ඇමතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඉදිරිපත් කරපු මේ සංශෝධිත පනත් සියල්ල දිහා බැලුවම දැන් මේක අපේ රටේ ජනතාවට තමන්ට මේ පනත් කිට්ටු නැහැ කියලා මේ පනත් දිහා පනතේ කියවලා බලනකොට තේරුණාත් මම හිතන්නේ මේ මේ අපේ ජනතාවත් එක්ක ඉතාම තදින් බැඳලා තියෙන පනත් කීපයක් මේ විශේෂයෙන් මේ සියල්ලම අපේ රටේ නිශ්චල දේපළ සම්බන්ධව එහෙම නැත්නම් ඉඩම් පිළිබඳව බැඳලා තියෙන පනත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අද අපි හොයා බැලුවොත් අද මේ රටේ තියෙන ඔප්පු ඉඩම් වලට අදාළ ඔප්පු ලියාපදිංචියට යවණේම අතරින් අනාවරණය වෙලා තියෙනවා 40%ක් 50%ක් ව්‍යාජ ඔප්පු. ඒක තමයි ඇත්ත කාරණේ. ඒ වගේම උපැන්න විවාහ මරණ ඒ සහතික අරන් බැලුවොත් 20%ක් පමණ ව්‍යාජය. දැන් අපිට අධිකරණ වල පේන කාරණයක් තමයි දැන් විශේෂයෙන්ම මේ ව්‍යාජ ඔප්පු එක්ක පැඩ්ලිච්ච නඩුහබ දිහා බලනකොට මේ රටේ ජනතාවගේ විශාල ධනයක් කාලයක් ඒ සඳහා වැය වෙනවා. විවිධාකාරයේ කටයුතු අධිකරණ තුල වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද ගරු අධිකරණ ඇමතුමා විශේෂයෙන්ම ලොකු ප්‍රයත්නයක් දරන මේ සංශෝධන ගෙනවිත් ඒ ව්‍යාජෝප්පු හදලා මේ රටේ ජනතාව අමාරු දානක නවත්තන්න. විශේෂයෙන් මෙතුමා දැන් මේ ඔප්පු ලියන්නේ නොතාරිස්වරු. නොතාරිස්වරයාගේ ප්‍රමිතිය වැඩි දියුණු කරන්න සංශෝධන ගන්නාවක් ගැන. ඒක ඉතාම හොඳ කාරණයක්. මම ගරු ඇමතුමාගේ අවධානයට උදෙත් මම යොමු කරා එක කාරණයක් පිළිබඳව. මෙතන දැන් අපි නොතාරිස්වරු හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුද්දකට වතාවක් අපි බලපත්‍රයක් ගන්නවා. ඒ බලපත්‍ර ගන්නකොට අපි මහාධිකරණයට යම් මුදලක් බඳින්න ඕන රුපියල් 2000ක මුදලක්. නමුත් මේකේ මූලික සංශෝධන පනත තිබුණා රුපියල් 50,000ක් කිය. නමුත් ගරු අධිකරණ ඇමතුමා එකඟ වෙලා තියෙනවා ඒක 50,000 අඩු කරන්න 10,000ක් බවට. මොකද ඇත්තට මේක ඉතාම හොඳ කාරණයක් ගරු ඇමතුමනි. නැන්දන් ඇත්තටම දැන් කනිෂ්ඨ නීතිඥවරුන්ට එහෙම නැත්නම් මේ වෘත්තියට නොතාරිස් වෘත්තියට අලුතෙන් ප්‍රවේශ වෙන අයට මේ ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද රුපියල් 50,000ක් කියන ලේසි පාසු ගාණක් නෙවෙයි. ඉතින් කොහොම වුණත් අර අනිත්‍ය බබයි. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහර නොතාරිස් මහත්වරු දෙවනි පිටපතේ මුද්‍ර ගාස්තුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අරගෙන ඒක රජයට ගෙවන්නේ. ඉතින් එතනදී ඒ තමන්ගේ සේවාලාභියත් අමාරුවේ රජයත් අමාරු. ඉතින් ඒ සමාජයෙන් මෙන්න මේ වංචාවල් සම්පූර්ණයෙන් නවත්තන්න මේ 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 අකටයුතුකම් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක ඉතාම හොඳ කාරණයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම ගරු අධිකරණ ඇමතුමාට ස්තුති වන්දනා. ඒ වගේම මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ මේ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ව්‍යාජෝප්පු හදන්න මූලිකම තව කාරණයක් තමයි ප්‍රකාශන ඔප්පු. දැන් ප්‍රකාශන ඔප්පුවක් හදන්න ගියාම ඒක වටිනාකමක් දාන්නේ මුද්‍ර ගාස්තුවක් ගහන්නේ. කලින් අපිට ඕන ඕන ඉඩමට ප්‍රකාශන ඔප්පු හදන්න දුන්නා. නමුත් දැන් මේ වෙනකොට ප්‍රකාශන ඔප්පුවක් හැදුවම ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යවනවා. මේක රජයේද මැද්ද නැද්ද කියන බව පමණක් තහවුරු කරගන්න. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ කිව්වොත් මේක රජයේද මං නෙවෙයි කිය ඉඩම් කන්තෝරුවට අයිතිය ලැබෙනවා ඒ අදාළ ඉඩම ලියාපදිංචි කරන්න. ඉතින් මම යෝජනාවක් කරනවා ගරු ඇමතුමාට. ගරු ඇමතුමනි මේක මේ ප්‍රකාශන ඔප්පුවකටත් දැන් වටිනකමක් දෙන්න. වටිනකමක් දීලා ඒකටත් දැන් මුද්‍ර ගාස්තුවක් ගහන්න. එතකොට මේ ප්‍රකාශන ඔප්පුවක් හරියට ඒ වගේ ගාස්තු අය කරලා රජයේ තක්සේරුකරුගේ තක්සේරු අරගෙන මේ හරියාකාරව ඒ පිළිවෙලට කරොත් මං හිතන්නේ මේ හොරොප්පු ලියන එක තවත් අඩු වෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම අපි දන්නවා සමහරලා වෙලාවට දූෂිත නොතාරිස් මහත්තුරු ඒ වගේම මම ඒ වෘත්තියේ නිරුණත් අපි දන්නවා ඉතාම දූෂිත උදවීන් අපේ නීතිඥ වෘත්තියෙත්. එතකොට මේ අය කරන සමහරක් වෙලාවට ඉඩම් කන්තෝරේ ඉන්න කවුරු හරි දූෂිත නිලාරික් කල්ලාගෙන දැන් ඉඩම් කන්තෝරේ තියෙන පත්තිරුව වෙනස් කරනවා. එතකොට ඒ පත්තිරුව වෙනස් කරාම දැන් අපි දන්නවා මේ මිනිස්සෙක් ඉඩමක් ගන්න ගියාම ඉතාම විශ්වාසදායක තැන තමයි ගරු නියෝජ්‍ය කතානායක ඉඩම් කන්තෝරුව. ඉඩම් කන්තෝරුව පත්තිරුව පෙරලා බැලුවම දැන් කවුරු හරි ව්‍යාජාකාරයට පත්තිරුවක් සකස් කරොත් ඒ අරමුණට ගැලපෙන ආකාරයට ඉඩම ගන්න මිනිස්සු දන්නේ ඇත්තටම කවුද සත්‍ය ඉඩම් හිමියා කවුද කියන්නේ. එතකොට පත්තිරුවේ තියෙන එක්කෙනාගෙන් ඉඩම ගත්තත් සත්‍ය ඉඩම් හිමියා වෙන කෙනෙක්. ඉතින් එතකොට මෙන්න මේ තත්ත්වයන් වළක්වන්න නම් අපි මම යෝජනාවක් කරන ගරු ඇමතුමාට මේක පත්තිරුව ලියාපදිංචි කරනවා සමගාමීව මේ සියලුම ඉඩම් ඔප්පු පරිගණක ගත කරොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඒ තාක්ෂණය ඉතාම ඉහළ තැනට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දැන් පරිගණකේ හොරගම් කරන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. ඉතින් ඒ නිසා ඒ වැඩ කටයුත්ත කරොත් ගරු ඇමතුමනි මම හිතන්නේ අපිට පුළුවන් වේවි මේ ව්‍යාජ ඔප්පු සකස් කරන එක නවත්තන්න. විශේෂයෙන්ම අපි පිළිගන්න ඕන මෙතන හෙක්ටර් අප්වාමි ගරු මන්තුමා කිව්වා මේ හොරොප්පු ගැන. ඉතින් ඇත්තටම දැන් අද අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ. දැන් විශේෂයෙන්ම අද අපි දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගොඩක් මේ රටේ ආයෝජන කරන පෙළඹිලා ඉන්නේ. ඒ පෙළඹුණාම ඒ අය බලනවා මේ ඉඩකඩන් අරගෙන ඒ හරහා තමන්ගේ ආයෝජන ක්‍රියාත්මක කරන්න. ඒ වගේ විදේශ ආයෝජක වෙනවා ආයෝජනය කරන්න. අපි දන්නවා සමහර විදේශිකයෝ මේ හොරොප්පු වලට අහුවෙලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ කාරණේ අපි මේ ඉඩම් ලියාපද මේ ඉඩම් ඔප්පු ටික පරිගණකගත කරොත් අපිට පුළුවන් මේ දූෂණ චෝදනා නවත්තන්න. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් අපිට බිම් සභියේ වැඩපිළිවෙල දැන් මේ බිම් සභියේ වැඩපිළිවෙල පිළිබඳව විවිධ චෝදනා තියෙනවා. විවිධ ඒකේ යම් යම් අකාර්යක්ෂමතා තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ බිම් සභියේ වැඩපිළිවෙල රජයේ මැදිහත් වෙලා කරන එකක්. බිම් සභිය වැඩපිළිවෙල ඉතාම සක්‍රියාකාරට කළොත් මං හිතන්නේ තවත් අපිට පුළුවන් මේ ඉඩම් පිළිබඳව ඇතිවිලා තියෙන වංචා දූෂණ නවත්තන්න. ඒ නිසා මම ගරු ඇමතුමාගේ අවධානයට ඒ කාරණේ යොමු කරනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුම නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ අවස්ථාවේදී ඇත්තටම නිශ්චය අපේ චංචල දේපල සම්බන්ධයෙන් නෙවෙයි, නිශ්චල දේපල සම්බන්ධයෙන් ගරු ඇමතුමා ගෙනල්ලා තියෙන මේ යෝජනා ටික පිළිබඳව අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශනපත් කළා. මම හිතන්නේ මේ කටයුත්ත අපිට ඉස්සරහට කරන් ගියොත් මම හිතන්නේ ගරු අධිකරණ ඇමතුමා අපේක්ෂා කරන ආකාරයට අපිට මේ ඉඩම් නිශ්චය ඉඩම් සම්බන්ධයෙන් ඇතිවිලා තියෙන ගැටලු නිරාකරණය කරලා අපිට හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසය මගේ තියෙනවා. කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු SV රාධාකෘෂ්ණන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්.
ගෞරව තලවර අවර්ගලේ, இந்த நீதி அமைச்சர் மூலமாக கொண்டு வந்திருக்கிற இந்த இரண்டு சட்ட மூலங்களும் மிகவும் முக்கியமான ஒரு சட்ட மூலமாகும். අද ඔබතුමා ගෙනත්තින මේ පනත දෙකම ඉතා වටිනා පනතක්. ඉති මේක අපේ අගේ කරනවා, ඒකට අපි සායකකුත් දෙනවා. මොකද මේ දවස්වල මන් දෙමන පාසයෙන් කතා කරන එතකොටල මට ලේසි. ඉන්ද ඔප්පු අදාවද උයිල් එළදිකින්ට්‍ර සල විෂයங்கள், அதே போல ஒப்பு எழுதுகின்ற விஷயங்களிலே பல்வேறு மோசடிகள் இந்த நாட்டிலே நடக்கின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. நொட்டாரிஸ் என்று சொல்லக்கூடிய பல வழக்கறிஞர்கள் தாங்கள் அந்த தகுதி இல்லாதவர்கள் கூட அவர்கள் எழுதுவதை நீங்கள் இன்று அவதானித்து அவர்கள் ஒரு 10 வருஷத்துக்கு மேலே இருக்கின்ற ஒரு நொட்டாரிஸ் அல்லது வழக்கறிஞர்கள் மூலமாகத்தான் அதை சிபார்சு செய்ய வேண்டும் என்ற சட்டத்தை கொண்டு வந்திருக்கின்றீர்கள். அது மிகவும் வரவேற்கக்கூடிய ஒரு விஷயம். ஏனென்றால் இன்று பல வழக்கறிஞர்கள் இந்த காசுக்காக மட்டும் இதை செய்வதற்கான சூழ்நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. அதே போல இந்த பிளட்ஸ்ல இருக்கின்ற நிறைய பிளட்ஸ்ல இருக்கின்ற மக்களுக்கு அந்த கொண்டமானியம் இல்லாதன் காரணமாக அவர்கள் பல்வேறு சிக்கல்களுக்கு மத்தியிலே யாராவது ஒரு ஆள் கேவியை போட்டு அதை நிப்பாட்டினால் அதோடு நின்று போய்விடுகின்றது. அவர்களுக்கு அந்த வீடுகளை கட்டி கொடுக்க முடியாத ஒரு சூழ்நிலையும் இன்று ஏற்பட்டிருக்கின்றது. அதற்கும் நீங்கள் ஒரு பதிலை இங்கு கொடுத்திருக்கின்றீர்கள். அதுவும் மிகவும் நன்றான விஷயம். ஏனென்றால் கேவியை போடுகின்றது அந்த உரிமையுள்ளவர் மட்டும்தான் போட முடியும் என்று ஒரு சட்டம் இங்கே கொண்டு வரப்பட்டிருக்கின்ற காரணத்தினால் அது மிகவும் இந்த காலத்துக்கேத்த யோசனையாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். அதே போல அந்த டிபாசிட் கேன தேதா இந்தல பணஸ் தாக் தக்வா வெடிக்கல தீனோதே தேதாஸ் இந்தல தாதாக் எனக்கா வெடிக்கல தீனோதே
ඒක ගරු මන්ත්‍රීතුමනි, ඒක සංශෝධන වගේ 10,000 දක්වා අඩු කරනවා.
10,000කට 50,000ක් නෙවෙයි.
50,000 දාලා යෝජනා කරලා තිබුණේ
50,000 දාලා තියෙනවා ඒක.
ඉල්ලීම් මත ඒක 10,000ට අඩු කරන්න පිටියි.
හොඳයි. ඒක හොඳයි. ஆகவே அதே போல இன்று நீங்கள் கொண்டு வந்திருக்கின்ற இந்த ஒரு சட்ட மூலம் தான் போதைப் பொருள் தடுக்கின்ற ஒரு விஷயமாகும். இந்த நாட்டிலே இன்று போதைப் பொருள் அநேகமாக அதிகமான இடங்களிலே விற்கக்கூடிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. இன்று சமுதாயத்திலே ஏற்பட்டிருக்கின்ற ஒரு மாற்றம்தான் விரக்தி நிலைமை உடைய மக்கள் தங்கள் விரக்தியை போக்குவதற்காக சில நேரங்களிலே இவ்வாறான சூழ்நிலையை தனக்கு சாதகமாக பயன்படுத்தி கொண்டு போதைப் பொருள் விற்பதையும் போதைப் பொருள் பாவிப்பதையும் ஒரு இண்டஸ்ட்ரியாக ஒரு ஒரு தொழிலாக கொண்டிருக்கின்றார்கள். ஆகவே இதை தடுத்து நிறுத்துவதற்கு இன்று அரசாங்கம் சட்டங்கள் எடுக்க வேண்டும், அதை நடைமுறையிலே செய்வதற்கான நடைமுறையில் இருக்க வேண்டும். அதாவது இன்று வாழ்க்கை பிரச்சினை அதிகமாக இருக்கின்றது, பொருளாதார வீழ்ச்சி, அதே போல கல்வி அறிவியின்மை, பாடசாலையிலே இடைவிலகுதல், மத வழிபாடுகளிலே அவர்கள் ஈடுபடாதது, ஆன்மீக துறையிலே ஈடுபடாமல் இருக்கின்றது, விளையாட்டுத் துறையிலே ஈடுபடாமல் இருக்கின்றது, பொழுதுபோக்கு அம்சங்களிலே ஈடுபடாமல் இருக்கின்ற காரணத்தினால் இந்த போதைப் பொருள் பாவிக்கின்றதை தமக்கு சாதகமாக பயன்படுத்தி கொண்டு போதைப் பொருள் பாவிக்கின்றார்கள். ஆகவே போதைப் பொருள் பாவிக்கின்ற அந்த அதிகமான மக்களுடைய தேவையை உணர்ந்து போதைப் பொருள் விற்பனையும் இன்று அதிகமாக இருக்கின்றது. இன்று இறக்குமதி செய்யப்பட்ட பொருட்கள் அதிகமாக விற்கப்படுகின்றது. ஆகவே இலங்கையிலே இன்று எடுத்துக்கொண்டால் 14 வயதுக்கு மேற்பட்ட சனத்தொகையில் 19% இந்த போதைப் பொருள் பயன்படுத்துகின்ற வேலையிலே இருக்கின்றார்கள். அதிகமும் நினைக்கிறேன் மேல் மாகாணத்திலே தான் அதிகமாக போதைப் பொருள் பாவிக்கின்ற ஒரு சூழ்நிலையாக இருக்கின்றது. அதே போல வடமேல் மாகாணம், தென் மாகாணம் போன்ற பல்வேறு மாகாணங்களிலே இந்த போதைப் பொருள் பாவிப்பது அதிகமாக இருக்கின்றது. அதிலும் விசேஷமாக கொழும்பு மாவட்டத்திலே அதிகமாக இது பாவிக்கப்படுவதாக இங்கு கணக்கறிக்கை சொல்லுகின்றது. ஆகவே இதை தடுத்து நிற்பதற்கான வசதிகளை அரசாங்கம் செய்ய வேண்டும். அதாவது போதைப் பொருள் ஒரு நாட்டினுடைய அழிவை தான் ஏற்படுத்துமே தவிர அது எந்த விதமான நல்லதையும் ஏற்படுத்த முடியாது. ஆக அதே போல் கஞ்சா இந்த நாட்டிலே இன்று பயிரிட வேண்டும் என்று சொல்லுகின்றவர்களுக்கு கூட நாங்கள் சொல்லுகின்றோம், அதையும் பயிரிட்டால் அதுவும் அதிக மோசமான ஒரு சூழ்நிலையை உருவாக்கும். ஆகவே பணம் சேவை என்பதற்காக எதையும் செய்யக்கூடாது. நான் நினைக்கின்ற கௌரவ மைத்ரிபால சிறிசேனா அவர்கள் இந்த நாட்டில் ஜனாதிபதியாக இருந்த நேரம் இந்த போதைப் பொருள் கட்டுப்படுத்துவதற்கு அவர் விசேஷமாக அவதானமாக செயல்பட்ட ஒரு மனிதர் என்பதை நாங்கள் இந்த நேரத்தில் ஞாபகப்படுத்த வேண்டும். ஆகவே அவருடைய திட்டத்தை தொடர்ந்து செயல்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இன்னொரு விஷயம் நாங்கள் சொல்லணும், திருடனா பார்த்து திருந்தாவிட்டால் திருட்டை ஒழிக்க முடியாது
என்று
ஆகவே அதை அவர்கள் கட்டாயம் செய்ய வேண்டும் என்பதை கேட்டுக்கொண்டு இந்த நாட்டிலே இன்று மக்களை புனருத்தாபனம் செய்ய வேண்டும் என்று சொல்லுகின்றார்கள். ஆகவே புனருத்தாபனம் செய்வதற்கு நல்ல ஒரு சூழ்நிலையை அரசாங்கம் எடுக்க வேண்டும். இந்த சூழ்நிலை இன்று போராட்டத்தில் ஈடுபடுகின்றவர்களை அல்லது இந்த பல்கலைக்கழகத்தில் நேற்று கலனி பல்கலைக்கழகத்திலே மாணவர்கள் போராட்டத்திலே ஈடுபட்ட நேரத்திலே ஒரு மிக மோசமான நிலையிலே அரசாங்கம் அதை தடுத்து நிறுத்துவதற்கான ஏற்பாடுகளை செய்திருந்தது. ஆகவே அரசாங்கம் IMF போன்ற வெளிநாட்டு நிறுவனங்களிலே உதவி பெறுக வேண்டும் என்று சொல்லுகின்ற அதே நேரத்திலே சர்வதேசத்தினுடைய உதவியை வேண்டும் என்று நிற்கின்ற இதே நேரத்திலே இந்த போராட்டத்தை தடுப்பதற்கான நிகழ்ச்சிகளை இன்று தடுத்திருக்க வேண்டும். இன்று சர்வதேச மன்னிப்பு சபை அதை நேரடியாக நேற்று பார்த்து சொல்லி இருக்கின்றது, இந்த போராட்டம் தடுக்கக்கூடாது என்பதை அவர்கள் சொல்லியிருக்கின்றார்கள், அவர்களுடைய அறிக்கையிலே சொல்லியிருக்கின்றார்கள். ஆகவே ஒவ்வொரு முறையும் இந்த சர்வதேசத்தினுடைய மதிப்பையும் நன்மதிப்பையும் இழக்கின்ற ஒரு சூழ்நிலையிலே தான் இன்று இலங்கை அரசாங்கம் இருக்கின்றது. ஆகவே இலங்கை அரசாங்கத்தினுடைய ஜனாதிபதி அவர்கள் இந்த அராஜகமான சூழ்நிலையை மாணவர்கள் மத்தியிலே பிரயோகிக்க கூடாது. கடந்த காலங்களிலே கைது செய்யப்பட்ட மாணவர்கள் PTA மூலமாக கைது செய்யப்பட்ட மாணவர்களை விடுவிக்க வேண்டும் என்பதையும் நாங்கள் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே ஒரு நாட்டினுடைய ஜனநாயகம் பாதிக்காமல் இருக்க வேண்டுமானால் அந்த நாட்டினுடைய ஜனநாயகத்திலே இருக்கின்ற மக்களுடைய சுதந்திரத்தை முதலிலே அவர்களுக்கு கொடுக்க வேண்டும். சுதந்திரம் இல்லாத ஒரு நாட்டிலே வாழ்வது என்பது மிகவும் மோசமான ஒரு சூழ்நிலையை தான் உருவாக்கும் என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நேரத்திலே இந்த ஒரு சில விஷயங்களை சொல்லிக்கொண்டு இந்த நேரத்துக்கு வாய்ப்பளித்த உங்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
பௌமிசுதி ஒபத்துமாட்ட கரு மகாச்சாரிய ரஞ்சித் பண்டாரம் எத்துமா ஒபத்துமாட்ட மினித்து தாயக காலத்து
கரு நியோஜ கதாநாயகத்துவனி அது தினே கௌரவனிய சபாவே தா வெதகத் பணத் கீப்பேக் பிலிபந்த விவாதிட்டை அப்படி சம்பந்த விழாயின் විශේෂයෙන් ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන, පැටෝනි බලපත්‍ර සංශෝධන, නොටාරිස් සංශෝධන, අන්තිම කැමැති පත්‍ර සංශෝධන, වංචා වැළැක්වීමේ සංශෝධන විදිහට පනත් කීපයකටම අපි කාලයක් තිස්සේ කළ යුතුව තිබුණු සංශෝධන ගණනාවක් අද මේ සභාවේ විවාදයට ගැනෙනවා. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි අපි සාක්ෂරතාවය අතින් ඉහළ රටක්. නමුත් අවාසනාවකට අපිට පේනවා අපි ඉගෙන ගත්තයි කියලා කියන්නත් ලැජ්ජා හිතන තරමට සමහර වංචා දූෂණ සිද්ධ වෙනවා. අපි සමහර අවස්ථාවලදී තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්නත් තවත් සමහර අවස්ථාවල තමන්ගේ නොවන අවශ්‍යතාවයන් සඳහා මේ විදිහට වංචා දූෂණ කටයුතු වල පෙනී හිටිනවා. විශේෂයෙන් මෙවැනි වංචා දූෂණ වලට ලක්වන්නේ මේ රටේ යමක් කමක් ක්‍රියා කරගන්න බැරි මිනිස්සු පමණක් නෙමෙයි. අපි දුටුවා පහුගිය දවස්වල මේ රටේ ඉහළම ධනේශ් ධනපතියන්ගේ ඉහළම මට්ටමේ ආදායම් උපයන්නන්ගේ මුදල් ඉතාම සූක්ෂම ලෙස වංචා කිරීමට එක්තරා කණ්ඩායමක් සූදානම් වෙලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා වසර ගණනාවකට පස්සේ එක්සරා සුළු සිද්ධියකින් එළියට ආවා. මේ බොහෝ අය මේ අසංවිධානාත්මක මූල්‍ය ජාවාරම් පරුවන්ට අහුවෙන්නේ ශාස්ත්‍රතාවයෙන් අඩු නිසා නෙමෙයි. මා විශ්වාස කරනවා අපේ නීතියෙන් තවත් හිරස් තියෙනවා කෙනෙකුට එළියට පැනලා යන්න. ඒ නිසා තමයි සමහර අවස්ථාවල් වල අපි අහලා තියෙන්නේ ඇත්තටම වැරදිකරුවාටද හුඟක් වෙලාවට දඬුවම් කරන්න කියලා. අපේ නීතිය පිළිබඳ අපි දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වුණත් සමහර අවස්ථාවල අපිට පේනවා සමහර අහිංසක මිනිස්සු අවුරුදු 10 15 එකම කාරණේ වෙනුවෙන් අධිකරණ වලට යන අවස්ථාවන්. එක්තරා සිද්ධියක් මට මතක් වෙනවා. අපේ ගමේ සිද්ධ වෙච්චි වැටමැද තිබුණු කොස් ගහකට ඇත්තටම නඩුකිය යුතු කටයුත්තක් නෙමෙයි. නමුත් උපදේශයක් ගන්න ගියාම එහෙමනම් බිඳුන් නඩුවක් දාමුයි කියලා ඒ නඩුවට සම්බන්ධ පාර්ශ්ව දෙකම මිය යනකන් ඒ නඩුව ඉවර වුණේ නැහැ. අපේ අධිකරණ පද්ධතියට අපි යාමට පෙර ඊට විසඳුම් හොයාගන්න ප්‍රජාව තුළම කිසියම් සක්‍රීය ක්‍රියාදාමයක් අපිට පුළුවන් නම් ඇති කරගන්න දැනට වඩා සංවිධානාත්මක මම හිතනවා අධිකරණයට ඇතිවෙන මේ පීඩනය අඩු කරගන්නත් ඒක අවස්ථාවක් කරගන්නට පුළුවන්. අපිට මතකයි අපි කුඩා කාලේ ග්‍රාමසේවක මහත්මයා තමයි ගමේ සුළු පැමිණිලි බොහෝමයක් විසඳුවේ. නමුත් අද ග්‍රාමසේවක මහත්මයා මගහැරලා අර සාමාන්‍ය වෛද්‍යවරයා මගහැරලා විශේෂඥ වෛද්‍යවරයා ළඟට යනවා වගේ ඊට ඉහළ ස්ථානවලට ගිහිලා මිනිස්සු බොහෝ අවස්ථාවල නැති ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ නිසා මේ වංචා දූෂණ වැළැක්වීම සඳහා අනපනත් පමණක් නෙමෙයි ප්‍රමාණවත් වන්නේ. අපි ප්‍රජාව දැනුවත් කරන්නට ඕන තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. තමන්ගේ ඇටෝනි බලපත්‍රය පිළිබඳව බොහෝ අවස්ථාවල ඇටෝනි බලපත්‍රය දෙන කෙනාවත් දන්නේ නැති අවස්ථාවන් අපිට දැකලා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල රැකවරණයට තියලා යන බොහෝ දේවල් රැකවරණය දෙන කෙනා විසින්ම පැහැර ගන්න අවස්ථාවල් අපිට හමු වෙලා තියෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා යම් කිසි නීති අධ්‍යාපනයක් පුරවැසි අධ්‍යාපනයක් අපේ අධ්‍යාපනයටත් එකතු වෙන්නට ඕන මේ සාමාන්‍ය නීතිය පිළිබඳව. එතකොට හැම කෙනෙකුටම යම් කිසි අවබෝධයක් ලැබෙනවා. තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ අවබෝධය ලබා ගන්නා ආකාරයටම සෞඛ්‍ය විෂය පාඨමාලාවට එකතු කරලා නීතිය පිළිබඳ විෂය පාඨමාලාවට එකතු කිරීම හරහා අපි දන්නවා මුල් කාලයේ ජනමාධ්‍ය පිළිබඳ හැදෑරීම් තිබුණේ උසස් පෙළට විශ්වවිද්‍යාල මට්ටමට සීමා සහිතවයි තිබුණේ. නමුත් පසු කාලයක අපිට පේනවා ජනමාධ්‍ය විෂය මේකට එකතු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පේනවා අද ජනමාධ්‍ය පිළිබඳව පුරවැසියා ඉහළ දැනුවත්භාවයකින් යුක්තයි. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ බඳුළු ගුණවර්ධන ඇමතිතුමා අධ්‍යාපන ඇමතිවරයා විදිහට කටයුතු කරද්දී මේ තාක්ෂණ විෂය පාඨමාලාවක් විදිහට උසස් පෙළට එකතු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පේනවා මේ තාක්ෂණ විෂය පිළිබඳ විශාල උනන්දුවක් අද අපේ ශිෂ්‍යයන් තුළ උසස් පෙළට විෂයන් තෝරා ගැනීමේදී මේ විෂය තෝරා ගැනීමට ශිෂ්‍යෝ මැලවෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අද මේ සාකච්ඡාවට ගන්න අනපනත් වලින් අවසාන ඉලක්කය මෙරටේ මහජනතාවට පීඩාවට ලක් කරන මේ වංචා දූෂණ වැළැක්වීම නම් මම හිතනවා මේ නීති රීතිවලට එහා පැත්තේ ගිය මා මුලින් සඳහන් කළ ආකාරයේ පුරවැසි අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය වෙනවා. මේ පුරවැසි අධ්‍යාපනය තරම්ම අමාරු විෂයක් නෙමෙයි නියෝජක කතානායකතුමනි. අපි දන්නවා විවිධ මට්ටම් වලින් මේ පිළිබඳව හැදෑරීම් කරලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳ ඉගැන්වීම් කරන්නත් පුළුවන්කම තියෙනවා. අපේ රටේ ඉතා විශාල ස්වේච්ඡා සංවිධාන සංඛ්‍යාවක් තියෙනවා. ඕනෑම ගමක් ගත්තොත් අපි දන්නවා ගමේ අවම වශයෙන් ස්වේච්ඡා සංවිධාන හතරක් තියෙනවා. මේ ස්වේච්ඡා සංවිධාන වලට පුළුවන්කම තියෙනවා මේ කාරණා පිළිබඳව දැනුවත් කරන්න. දැන් අපි හැම වසමකම අපේ රටේ රජයේ නිලධාරි හතර දෙනෙක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඕනෑතරම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් විදියට කටයුතු කරනවා. පුළුවන්කමක් තියෙනවා නම් අධිකරණ ඇමතිතුමාට මේ පිරිස සම්බන්ධ කරගෙන මේ පුරවැසි නීති අධ්‍යාපනය ස්ථාපිත කරන්න මීට වඩා පහසුවෙන් නීති ක්‍රියාත්මක කිරීම සඳහා වන අත්වල අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එවගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණේ ඉතාම වැදගත් නිසයි මම සඳහන් කරන්නේ. අපි බොහෝ අවස්ථාවල උත්සාහ කරනවා සමහර කාරණා පිළිබඳව නීතිය මගින් පමණක් අවශ්‍ය දඬුවම් පැමිණවීම තුළ මේ කාරණා වළක්වා ගන්න. නමුත් නීතිය දඬුවම් පැමිණවීම හරහා පමණක් පුළුවන්කමක් නැහැ කිසිදු ලෙසකින් යමෙක් වරදකට පෙළඹෙනකට නතර කරන්න. දැන් අපි දන්නවා උදාහරණයක් විදිහට මත්පැන් පානය කරලා මෝටර රථයක් එළඹීම නීති විරෝධී. දඬුවම් ලැබිය හැකි වරදක් එමගින් සිදු කරන්නේ. නමුත් අපිට පේනවා
මිනිත්තු දෙකක කාලයක් තියෙන ඔබට.
නමුත් අපිට පේනවා එහෙම දඬුවම් පැමිණවීමක් තියෙනවා කියලා කිව්වට කිසිම කෙනෙක් මේ මෙවැනි වරදවල් කිරීමට පෙළඹී සිටින්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරනවා නීතිය ආවරණයක් විදිහට පාවිච්චි කරලා වැරදි කරන්න. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ මේ පුරවැසියාව දැනුවත් කිරීම. අවාසනාවකට අපේ රටේ පාසල් අධ්‍යාපනය තුළ පවා මේ පුරවැසි නීතිය පිළිබඳ, පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ, පුරවැසි ආරක්ෂණය පිළිබඳව එහෙම විශේෂ ඉගැන්වීමක් කරන්නේ නැහැ. මම අහලා තියෙනවා ඉස්සර විෂයක් තිබිලා තියෙනවා ප්‍රජාචාරය කියලා. මේ විෂය තුළ තිබුණලු මේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳව. ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ පුරවැසි අධ්‍යාපනයේ නැවත වාරයක් පාසල් විෂයමාලාවට, විශ්වවිද්‍යාලවලට ඇතුල් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මීට වඩා යහපත් රටක්, නීතියට ගරු කරන රටක්, නීතියේ ආධිපත්‍ය රජ කරන රටක් ඇති කරන්න. එනිසා මේ සියලු උත්සාහයන්වල අවසාන ප්‍රතිඵලය විය යුත්තේ පරිපූර්ණ පුරවැසියෙක් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම නම් මම හිතනවා අපිට මේ අනපනත්වලට එහා ගිය වගකීමක් තියෙනවා. මේ රටේ පුරවැසියන් වෙනුවෙන් පුරවැසි අධ්‍යාපනය තහවුරු කරන්න. බොහොමත්ම ස්තුතියි.
භවින්සතේ කරුවන්තිතුමනි.